ගෞරවනීය නායක සම්මාන සිංහවසරයි, පින්වතුනි, මේ අවස්ථාවේදී මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා මේ විලපින ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. ඒ වගේම භාවනාව සම්බන්ධව හෝ ධර්මය සම්බන්ධව මොන හෝ ගැටුවක් තියෙනවා නම් අහලා නිරාකරණය කරගන්න පුළුවන්, සාකච්ඡා කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේදී. ගරු ස්වාමීන් වහන්සේ, ආනාපාන සතියේ භාවනා කරන විට සිත ආනාපාන අරමුණෙන් ගිලිහි වෙන අරමුණකට සිත හරවා ගැනීමට නුපුළුවන් කියන්නේ තියෙන්නේ කාය විදර්ශනා කිරීම වැනි. මේ අවස්ථාවේදී යුගමත්ත භාවනාවක් කළ නොහැක. කරුණාකර ආනාපාන භාවනාව සිතාමතා නවත්තන්නේ කෙතේදැයි පහදා දෙන්න. සම්මා සම්බුද්ධ භාවනා මේ පස්සේ අහලා තියෙන්නේ ආනාපාන සති භාවනාව කරනකොට අපහසුයි කියලා හිත වෙන අරමුණකට හරවන්න නැත්නම් කයගෙන බලන්න. ඒ කියන්නේ මේ අවස්ථාවේදී යුගලත් භාවනාවක් කළ නොහැක. කරුණාකර ආනාපාන භාවනාව සිතාමතාම නවත්තන්නේ කෙසේදයි පහදා දෙන්න. එමයි අපි සති නිමිතේට තබාගෙන
එතන වැඩි කරන්න පුළුවන්. එතන වැඩි කරන්න
පුළුවන්. එතකොට දැන් ආනාපාන සති භාවනාව කරනකොට ඇත්තටම ආනාපාන සති භාවනාව යුගලද්ද වඩනවා කියන්නේ ආනාපාන සති කරනකොටම කයගෙන බලන්න බෑ තමයි. දැන් ආනාපාන සති භාවනාව කියන්නේ සති නිමිත්ත නැත්තම් කුණ්ඩකෝ නාසිකාගේ හිත යොමු කරගන්නවා. කිසිම වෙලාවක ඍජුව ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරන්න එපා. මොන විදියටද? එහෙම වුමනාවෙන් හුස්ම ඉහළ පහළ ගන්නම එපා. එහෙම ගත්තොත් ඔළුවේ ගැක්කුම ඇති වෙයි, ඔළුව තද වෙනවා දැනෙයි, ඔළුව රිදෙයි, අපහසුකම් ඇති වෙයි, මිසක් කමටහන වැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් ටික වෙලාවකදී එපා වෙනවා. බොහෝම ඉක්මනට තෙහෙට්ටුවට මහන්සියටපත් වෙනවා. නමුත් මෙතනදී අපිට උවමනාවෙන්ම හිතට හසු වෙලා තියෙන්න ඕනේ විදුවක. අපේ දැනුම තියෙන්න ඕනේ සති නිමිත්ත ගැනත්. අපි කිමු තොල් දෙක හුරු කෙනාද තොල් දෙක පිළිබඳ දැනුම් සහිත බවකින්මයි ඉන්නේ. තොල් දෙක පිළිබඳව තොල් දෙක තමයි හිතට හසු වෙලා තියෙන්නේ. එහෙම තොල් දෙක හිතට හසු වෙලා තියෙනවා දැනුම් සහිතව ඉන්නවා. ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. මේක තමයි ආනාපානසති භාවනාව. ඊට පස්සේ හිතාමතාම නවත්තනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ආස්වාස ප්‍රස්වාසයේ තියෙන දැනුම් සහගත බව අතහැරලා දැනුම අතහැරලා ඒ සති නිමිත්තෙන් ඉඳගෙන උවමනායෙන්ම කය පැත්තට හැරිලා කය මෙනෙහි කය නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අස්වාස පස්වාස වෙනවා කියන දැනුම නැහැද? ඒ හැඟීම නැහැ, ඒ දැනීම නැහැ. එතකොට නුවණින් තමයි අරමම මුලින් මතක් කළා වගේ මේ ශරීරයේ නොයෙක් නොයෙක් විදිහේ කලාප සම්මර්ෂණයක් කරලා ඒ කොට්ටාස නැත්තම් කලාප ටික එකින් එක එකින් එක අපිට තේරෙන්න ඕනේ සත්පුද්ගල භාවයෙන් තොර. දැන් අපි කියමු කෙස් ටිකක් කපලා බිම තියනවා, අහක තියනවා දැක්කොත් අපිට කෙස් ටිකක් කියලා හිතෙනවා. පුද්ගලිකින් තේරෙන්නේ නැහැ. රෝම කූප ටිකක් නියපොත ටිකක් දැක්කොත් පුද්ගල භාවය නැහැ. නමුත් ඒ ද්‍රව්‍ය අපිට පේනවා. ඒ විදිහටම තමන්ට තමන් හෝ එහෙම නැත්නම් බාහිර කායක නම් බලන්නේ පුද්ගලයා කෙනා ගැන හැඟීමක් එන්නේ නැති විදිහට ඒ කොටස විතරක් කේස් ලොම් නිය කියලා ඉන්දියට බලනවා. බලලා කලපුණ ආහාරය වැඩිද කියලාත් බලන්න ඕනේ. බලලා ඊට පස්සේ විශේෂම දේ තමයි මේ කලපුණ ආහාරෙන් හැදුණු මෙබඳු කොටස් වලින් යුක්ත කයේ කෙරෙන ප්‍රධානම දේ තමයි මොකටද? රූප දැකීම, සද්ද ඇහිම ආදී අරමුණු දැනගන්න හිතට නවාතනක් දීලා තියෙන්නේ. එතකොට මේ කයේ පිහිටලා ඉන්න හිතෙන් තමයි අරමුණු දැනගන්නේ. දැන් මම අර උපමාවක් කියන්නේ, මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්න මට ඔබලංගු පේනවා. නමුත් මේ පුටුවට පේනවද? පුටුවට පේන්නේ නැහැ. පුටුව අචේතනික වස්තුවක්. පුටුව උපකාර වෙලා තියෙන්නේ මට ඉඳගෙන ඉන්න, පුටුවේ ඉඳගෙන ඉන්න මට පිමතුණු පේනවා. ඒ වගේ මේ පුටුව වගේ තමයි මේ කය. කයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ. පුටු ඉඳගෙන මට මේ පිමතුම පේනවා වගේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ රූප වෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන සියලුම දැනීම් සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී මේ විදර්ශනාවෙන් පළවෙනි කොටසෙන් කරන්නේ කය සහිත පුද්ගලයේ දකිනවා, අහනවා කියන නිම්මෙන් මිදෙන්න ඕනේ. මේ නීවරණ ටික තියෙන්නේ මේ කය රළු කබලින්ක ආහාර යුක්ත කය මුල් කාරණාව කරගෙන. අපිට රළු මට්ටමේ ඇලින් ගැටින් දෙක තියෙන්නේ. මොකද කෙනෙක් පුද්ගලයේ කියන කාරණාව, මේ රූපය කෙනෙක් පුද්ගලයේ කියන කාරණාව මතයි අපිට කාම රාගය කියන එක තියෙන්නේ. මේ කෙනා පුද්ගලයා කියන මානසික මට්ටමින් අපි මිදුනහම නීවරණ ධර්ම ටික අතහැරෙන්නේ ඉතින්. දැන් අර මම උපමාවක් කියන්නේ, දැන් අපේ කකුල ගලක මුලක හැපුම සමහර විට නියපොත්ත ගැලවිලා දී එන්න පුළුවන්. අපි කවුරුවත් ගිහිල්ලා ඒ ගලට හෝ මුලට ආපහු ගහනවද? ගහන්නේ නැහැ. ඇයි? සත්‍ය පුද්ගලෙන් නෙවෙයි නේද? නිකන් ඒ වගේ එකකට අපි ආපහු ගහන්න ගියත් නිකන් අපිට පිස්සු වගේ කියලා හිතේ නේද? නමුත් ඇත්තටම මේ සවිඥානික කයකින් අපිට පොඩි පහරක් වැදුණු අපි හරියට තරහ ගන්නවා. හරියට තරහ ගන්නවා. ඇයි? මේ කය කෙරෙහි තියෙන පුද්ගල භාවය. නමුත් යම් දවසකදී අපේ අර කකුලේ ගලක් මුලක් හැපෙනවා නම් ඒ ගලක් මුලක් මේ සවිඥානික කයත් එකම මට්ටමකයි තියෙන්නේ කියන අවබෝධයක් ඇති වුණොත් මේ රූපයක් ඇඟේ හැපුණා කියලා අපිට රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. මොකද එහෙම වෙන්න නම් මේ කය ඇසුරු කරගෙන පවතින සිත අනික කය ඒබඳු සිතකට උපකාර කළා පවතින හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් ගැන අවබෝධය ලැබෙන්න ඕනේ. එතකොට මේ කාමරාග මට්ටම මිදෙන්න නම් ඕදාරික නැත්නම් මේ කබලින්කාහාරයෙන් හැදිච්ච මේ රූපේ පුද්ගල මට්ටම ගෙවෙන්නම ඕනේ. මේ කාම භව මට්ටමේ මිදෙන්න නම් ඒකයි දැන් රූප භව මට්ටමේදී රූපයක් තිබුණොත් කබලින්කාහාරයේ නියෝජනය වෙන්නේ නැත්තේ මේ කබලින්කාහාරයෙන් හැදෙන රූපයේ තුල තියෙන මොහේ නැහැ. එතකොට ඒ විදිහට කය පැත්තට හැරිලා හොඳට කයේ නාම රූප දෙක බලනවා. ඒ වෙලාවේදී ආනාපාන සතිය සති නිමිත්ත විඳගෙනයි බලන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ ගැන දන්නේ නැහැ. ඒ පැත්තට යොමු කරන්නේ. හිතම්මත මතහරනවා කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ කය ගැන බලන්නේ නැහැ. දැන් ආපහු සති නිමිත්ත හිත තබාගෙන ස්වභාවිකව ආස්වාස වෙන ප්‍රස්වාස වෙන සම්පීඩියට අවධානයෙන් ඉන්නෝ ආපහු ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ඒකමයි. මේ සිහිය යොමු කරන එක විතරයි කරන්නේ. සති නිමිත් මේ සති නිමිත් හිත තබාගෙන කය පැත්තට සිහිය යොමු කළ නුවණින් බලන එක හෝ අස්වස ප්‍රස්වාසයට සිහිය යොමු කළ නුවණින් බලාගෙන ඉන්න එක හෝ කියන කාරණාව දෙක කරන එක විතරයි තියෙන්නේ එකම සති නිමිත් ඉඳගෙන. එතකොට එකවර කරන්න බෑ. නමුත් කය ගැන බලනකොට අස්වස් ප්‍රස්වාසය අතහැරෙනවා. අස්වස් ප්‍රස්වාසය කරනකොට කය ගැන අතහැර බලන එක අතහැරෙනවා. නමුත් මේ දෙකම මාර්ගින් මාර්ගට කරන එකට තමයි යුග්ගනද්දව කියලා කියන්නේ. මාර්ගින් මාර්ගට කරන එක. කරුණාවේ ස්වාමීන් වහන්සේ උපහාසු විදිහට පැහැදිලි කළ කර ආකාරයට සිත නිමිත් සිත නිමිත්තට සිත නොයදවා සිත සංසුන්නු පසු නාම රූප දිහා බලන්නේයි කිව්වේ. පංච උපාදාන සංදේ දිහා බැලීමද ඇත්තටම නාම රූප දිහා බලන්න කියලා කියේ. පංච උපාදාන සංදේ බලන්න කියන කාරණාවම තමයි. නමුත් මෙතනදී පංච උපාදාන සංදේ වුණාට මේ පංච උපාදාන සංදේ ගත්තාම මම මුලින්ම මතක් කළා පින්වතුන්ට ලෝකෝත්තර මාර්ගය නැත්නම් මේ නිවන් මාර්ගයේදී සම්මා දිට්ඨිය එක එක ආකාරයකින් පවතිනවා කියලා මතක් කළා. අපි ඒක ඉඳි ගත්තොත් අපිට මේ පංච උපාදාන ස්කන්ධය නැත්නම් නාම රූප දෙක ඖදාරික වශයෙන් රළු මට්ටමින් හම්බ වෙනවා. දැන් අපි මේ කතා කරලපු විදිහට කුරුප කොටස් 32 ශරීරය කනබුන ආහාර ඉඳු රූපය කියලා මුළු කයම එක පැත්තක් දාලා ඔන්න රූපයක් ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තජයසික ටික නාම ධර්මයි කියලා නාම රූප දෙක පංච උපාදාන ස්කන්ධයේ ඖදාරිකව හම්බ වෙනවා. ඊට පස්සේ ඒ රළුම මට්ටම ඒ මට්ටමේ අපිට පුද්ගල භාවයේ සංසිඳුනහම තමයි නීවරණ ධර්ම අඩු වුණහම අපිට ඊට පස්සේ ආපහු මේ පංච උපාදාන ස්කන්ධය හම්බ වෙනවා. අපි රූපයක් බලනකොට සද්දයක් අහනකොට ගඳ සුවඳ ලබනකොට ස්පර්ශයක් ලබනකොට අරමුණක අරමුණක් ගන්න ස්කන්ධ පංචකයක් හම් වෙනවා නාම රූප දෙකක් කියනවා. කියලා අරමුණක් අරමුණක් ගන්න ස්කන්ධ පංචකයක් හම් වෙනවා නාම රූප දෙකක් කියනවා. ඊට පස්සේ ඒක තව දුරටත් සියුම් වෙනකොට අපි හිතින් ධර්මාරම්මණයක් හිතන මනෝමය මට්ටමක් ගත්තාම මනෝමය මට්ටමේ ස්කන්ධ පංචකයක් කියනවා නාම රූප ධර්මයක් කියනවා මනෝමය ගන්න අරමුණකම. එතකොට මේ අපිට තාම අරමුණක් ඒ කියන්නේ ඇහෙන් රූපයක් දකින දැනක ස්කන්ධ පංචකය අපිට ප්‍රකට නැහැ. ඒ කියන්නේ නාම ධර්ම ටික වැය වෙලා රූපයක් පේනවා කියන ටික විතරයි තාම අපි දන්නේ. අපිට ප්‍රකට නාම ධර්ම ටික ප්‍රකට නැහැ. නාම ධර්ම ටික වැය වෙලා ඇහෙන ශබ්දේ විතරයි අපිට තාම ප්‍රකටයි. නාම ධර්ම ටික වැය වෙලා ඇහෙන මේ දැනෙන ගන්ධය තමයි අපිට තාම ප්‍රකටයි. මොකද නීවරණ ධර්ම වැඩි හිතේ සමාධි ගති අඩු නිසා එහෙම වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී මේ පංච උපාදාන ස්කන්ධේ එක්තරා රළු මට්ටමක් ඖදාරික මට්ටමක් තමයි මේ නාම රූප දෙක බලන්න කියලා අපි මතක් කළේ. මෙතනදී මේ නාම රූප දෙක බලනකොට ආහාර ප්‍රත්‍යයෙන් විතරයි අපි බලන්නේ. මෙතනදී බලලා තියෙන්නේ මොකද ලෝකෝත්තර මාර්ග දර්ශනයට එනකොට තමයි මේ පංච උපාදාන ස්කන්ධයෙන් උදේ වැය බලන්න මම කිව්වට හෙට දිහාවේදී පුළුවන් වුණොත් ඒක ටිකක් ටික දේශනාවක් වෙනවා. දේශනාවක් මම කරන්න බලන්න. ඇත්තටම පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලනවා කියන්නේ මොකද්ද කියන එක. පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලන්න නම් අපිට පටිච්ච සම්පදායම අවබෝධ වෙන්න ඕනේ. පටිච්ච සම්පදාය අවබෝධයට තව වචනයක් තමයි පංච උපාදානස්කන්ධයේ උදේ වැය කියන එක. පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලන්න ගියොත් පටිච්ච සම්පදාය අපිට බලන්න වෙනවා. පටිච්ච සම්පදාය බැලුවොත් පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලන්න වෙනවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධයම තමයි නාම රූප කියලා කියන්නේ. හැබැයි ඒකේ එක එක මට්ටම් තියෙනවා. එක එක පුද්ගලයන් දැන් ඉස්කෝලේක ගණිතයේ එකම ගණිත විෂය එක එක ශිෂ්‍යයන්ගේ මට්ටම් වලට එක එක මට්ටම් තියෙනවා උගන්වන්නේ. ඒ වගේ නාම රූප පරිච්ඡේදයේම එක එක මට්ටම් වලට තියෙනවා. අපි කියමු සප්තවිසුද්ධිය ගන්න. සප්තවිසුද්ධියම සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට තියෙනවා. සකදාගාමී මාර්ගස්ත පුද්ගලයාට තියෙනවා. අනාගාමී මාර්ගස්ත පුද්ගලයාට තියෙනවා. අරිහත් මාර්ගස්ත පුද්ගලයාට තියෙනවා. නමුත් එක එක මට්ටම් එක එක වෙනස්කම් තියෙනවා නේද? ඒ අරමුණු වල නානත්වයන් තියෙනවා. ඉතින් මෙතනදී අපිට පිටිත හෙදෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අපිට පිටිත හෙදෙන්න පුළුවන් මට්ටමක් අවශ්‍යයි. ඒ නිසා තමයි මම කිව්වේ මේ නාම රූප දෙක රළු වශයෙන් තාම මෝහයේ මේ තුල නැත්නම් අවිද්‍යාව අනුසය මේ තුල තියෙනවා තාම මේ බලන ක්‍රමයේ තුල. නමුත් විනය ලෝකයේ අවිද්‍යාව දුමනසක් ලෝභ දේශ දෙක හික්මීම සඳහා මේ ටික පෙන්වන්නේ. දැන් සතර සතිපට්ඨානයේ මුල් ටික උනත් බලන්න හැම තැනකදීම පෙන්වන්නේ මොකද්ද? විනය ලෝකයේ අවිද්‍යාව දුමනසක් ලෝභ දේශ දෙක හික්මෝමි කියලා. මොකද මෝහය කියන එක එතනින් දුරු වෙන්නේ නැහැ. මෝහය කියන එක නැත්තම් අවිද්‍යාව අනුසය කියන එක හැම වෙලාවෙම දුරු වෙන්නේ ලෝකෝත්තර මාර්ග දර්ශනයකින්ම. සතිපට්ඨානයේද පූර්ව භාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර කියලා දෙකකට බෙදෙනවා. මෙතෙන්දී ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර ගෙම්වෙන්ව පෙන්වන මට්ටම හැම වෙලාවෙම පූර්ව භාගයි. ඒ දෙකේදී හැම වෙලාවෙම ලෝභ දේශ දෙක දුරු වෙන මට්ටම විතරයි වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට ඖදාරික මට්ටම විතරයි දකින්න ඕනේ. මේ නාම රූප දෙක දකින්න පංච උපාදානස්කන්ධය තමයි අපිට දකින්න. හැබැයි පංච උපාදානස්කන්ධය දකින එක තව එක ක්‍රමයකටයි මේ යන්නේ. පංච උපාදානස්කන්ධය දකින්න එක එක ක්‍රම තියෙනවා, එක එක මට්ටම් තියෙනවා. දැන් හයම එක පැත්තකට දාලා නාම ධර්ම සම්පූර්ණ එක පැත්තකට දාලා නාම ධර්ම වෙන්වෙන් වශයෙන් මේ බෙදීමකට ලක් නොකොට අපි මෙතනදී මේ කබලින්පාහයෙන් හැදුණු හයේ පුද්ගල භාවය දුරු කර ගැනීමට විතරක් උපකාරී වෙන විදිහට විතරයි දැන් ගන්නෙ. මේ වෙලාවේදී නාම ධර්ම පිළිබඳ සියුම් අවබෝධයක් අපිට ලැබෙන්නේ නැහැ. මෙතනදී රූපය පිළිබඳවයි ඒ වැඩි අවබෝධයක් අපිට ලැබෙන්නේ. මොකද රූපයට කිසිම හැඟීම් දැනීමක් නැහැ. රූපයට අරමුණු දැකීමක් ඇහිීමක් දැනගැනීමක් නැහැ. රූපය කියන්නේ අචේතනික වස්තුවක් බඳු දෙයක්. එබඳු කය ඇසුරු කරගෙන පවතින හිතකින් මේ වගේ වැඩ කරන්න කියන කාරණාවල් බලනකොට රූපය ආරම්භය තියෙන පුද්ගල භාවයේ ගෙවෙන විදිහටයි දැන් මේ අපි කරන්නේ. මොකද කාම භූමිය අනුවදී ඖදාරික නැත්නම් රළු නීවරණ ටික තියෙන්නේ මේ කනබන ආහාරයෙන් හැදුණු කය වටයි. ඒ ටික නිසායි ඒ පුද්ගල භාවය දුරු කළා රළු මට්ටමේ නීවරණ ධර්ම දුරු කර ගැනීමයි මේ බලාපොරොත්තු වෙන්නේ අපි. මොකද හිත සමාධි කරගන්න හිත සමාධි වුණාම සියුම් ධර්මතා ප්‍රකට වෙනවා. ස්වාමීන් වහන්සේ වියපත්කම අකුසලයක් බැවින් සංසාරයේ ගියපත් නොවි ගියපත් බව දැකිය හැකි කෙසේද කරුණාවෙන් තේරුම් කළ තේමෙන් ඉල්ලා සිටින. එතකොට මෙමය ගියපත් බව කියන කාරණාව හැමතැනකදීම අකුසල වෙන්නේ නැහැ. අපි කියමු හිරියොතක් කියලා කියනවා, ලැජ්ජා භය දෙක කියලා. එතකොට ලැජ්ජා භය නැතිකම යකුසලිය. මොකකටද? පවට. කෙනෙක් පවට ලැජ්ජයි නම් පවට බයයි නම් ඒක කුසලයක් මිසක අකුසලයක් නෙවෙයි. අකුසලයකට බය නැත්නම් අන්න ඒක පවක්. තේරෙන්නේ? හැම එකකටම මේක බෙදී විය කියන එක පටිගය නැත්නම් පටිගජයිසිකේ යෙදිලා නැත්නම් ද්වේෂජයිසිකේ යෙදිලා ඇති වෙන බිය අකුසල. විරතිජයිසිකේ ඇති වෙලා ඇති වෙන අකමැත්ත කුසල. දැන් සතුන් හැම අකමැත්තක්ම අකුසල නෙවෙයි. හැම අකමැත්තක්ම අකුසල නෙවෙයි. දැන් සතෙක් මරන්න අකමැති වුණොත් ඒක අකමැති වුණා කියලා ඒක පටිගයක් නෙවෙයි. ඒක ගැටීමක් නෙවෙයි. ඒකට කියන්නේ විරති කියලා, නොයන්නේ. විරතිජයිසිකේ දු කුසලය. එතකොට බිය කියන එක ගත්තාම හැම බියක්ම කුසලුත් නෙමෙයි, හැම බියක්ම අකුසලුත් නෙමෙයි. පවට බිය නැත්තම්, ලැජ්ජ නැත්තම් ඒක මොකද්ද? අකුසල. පවට ලැජ්ජයි නම්, පවට බියයි නම් ඒ ලැජ්ජාව ඒ බියට කියන්නේ අකුසල කියලා නෙමෙයි, කුසල. එතකොට සසරට බියයි කියලා කියන්නේ මොකටද? එතන සතර විය දකින්නවා කියලා කියන්නේ කුසලය. දැන් සංසාරේ භයං ඉක්කතිටි භික්ඛු. භික්ෂුව කියලා කියන්නේ මොකද? සතර භය දකින්න භික්ෂුවයි. සාමාන්‍ය භික්ෂුත්වයේ කියන එක අර්ථ දකින්න අර්ථ දක්වන තථාගතයන් වහන්සේ එක එක විදිහට සසර ස්වභාවයේ භයයි නේද කියලා දකින්නකොට සසර භය ස්වභාවයේ දැකීම නුවණ. එතකොට ඒ බිය සහගත බව ඇති වෙන්නේ ප්‍රඥාව හා ඉදිච්ච චෛතසිකයකින්. පටිගය හා ඉදිච්ච චෛතසිකයකින් බිය කියන එක ඇති වෙනකොට අකුසල. ප්‍රඥාව කියන කාරණාව හා ඝටිත ඇති වෙනකොට කුසල. එතකොට තව පැත්තකින් නැත්නම් විරති කියන චෛතසිකයේ යෙදිලා ඇති වෙනකොට ඒක කුසලයක්. ඒ නිසා බිය කියන සසරට බිය දකින්න එක අකුසලයක් එහෙම නෙමෙයි, ඒක කුසලයක්. අකුසල් වෙන්නේ හැම වෙලාවෙම පාපයකට බය නැතිකම, නැරද්දකට බය නැතිකම, සසර ඉන්න බය නැතුව ඉන්නකම කියන කාරණාවට කාරණාව ගත්තහම ඒ ආකාරයෙන් ඉන්න බයක් තියෙනවනම් ඒක අකුසල. එහෙම නැත්නම් අපි සතෙකුට හරි බය වෙනවද? ඒ මට්ටමේදී ඊතර තියෙන පටික ගැටි. ඒ වගේ තැන් වලත් යෙදিলা තියෙනවා සිවුම පටිකානුසය. නමුත් අකුසලේ ඒ හැම තැනකම අකුසලේ කියන එක යෙදෙනවා. අර වගේ මේ කුසල ධර්මයන් නොකිරීම ගැන බයක් ඇති වෙනවා නම් ඒ කුසල ධර්මයන් නොකිරීම නිසා ඇති වෙන බය අයිති කුසලයකට. එන එකක් බෙදාගත යුතුයි බය කියන එක දෙකට. මේ පොතෙන් පේන්නේ නැවට කපුරු මුඩි වැඩි පේන්නේ.
දහයක් ආනාපාන සතිය කර නැවත විනාඩි 10ක් සක්මන් කරමින් නිදර්ශනා කරන විට එකඟ කරගත් සිත ඉරියව් මාරුීමේදී වෙනස් වන බව මට වැටහේ. පෑ භාගයක් පමණ යන විට සිත හොඳටම එකඟ වේ. ඉන්පසු පෑ 3-4ක් පමණ එකඟතාවය ලබාගත හැකි බව මට වැටහේ. මෙහි නිවැරදිතාවය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි.
විනාඩි 10ක් විතර භාවනා කළා, ආපහු නැගිටලා සක්මන් කරන්න හදනකොට අර හිතේ තියෙන සමාධි ගතිය නැති වෙනවා කියලා තේරෙනවලු. එතකොට නමුත් එකතනක ඉඳගෙන භාවනා කරනවා නම් පැය දෙකක් තුනක්වත් භාවනා කරන්න පුළුවන් කියලා කාරණා නැති පුළුවන් කියලා. එතකොට කලින්ද කොහොමද කියලා. ඇත්තටම මෙහෙමයි, ඒ වගේ සමාධියක් තියෙනවා නම් විනාඩි 10කින් නැගිටින්න ඕනේ නැහැ. එතකොට සමාධිය කැඩෙන හින්දා හිත එකඟමක් තියෙන හින්දා භාවනා ඉඳගන්න ඉරියව්ව වැඩි වෙලාවක් භාවනා කරන්න. හැබැයි පැය 3ක් 4ක් ඉන්න පුළුවන්කම තිබුණත් පැය 3-4 ඉන්නම එපා. මොකද ඔකෙදි චිත්ත නිදියති කියලා කොටසක් තියෙනවා, හිත හැඟවෙනවා කියන කොටසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම පෙන්වන්නේ ඉඳගනිමින් සක්මනෙමින්, ඉඳගනිමින් සක්මනෙමින් දිවා කාලේ රාත්‍රියේ ප්‍රථම යාමයේ ඊට පස්සේ මධ්‍යම යාමයේ සිහිනුවණැතුව අහංසි වෙන්න, ආපහු පස්චිම යාමයේ ඉඳගනිමින් සක්මනෙමින්. ඒකෙන් කාරණා දෙකක් ගන්නවා. මොකද්ද මේ හිත හැඟවෙන්න දෙන්නේ නැහැ, විසිරෙන්න දෙන්නේ නැහැ කියන කාරණා දෙක. එතකොට එක තැනකම අපි සමතකමතහන වඩනකොට අපි දන්නේ නැහැ, පැය ගානක් අපි ඉන්නවනම් බොහෝ දුරට හිත එකඟයි නම් සමාධිය නම් සමාධිය ඇති වෙන සැපයක් තියෙන. ඒ සැපේ අපි නොදන්නා කමින් හිත ඇලෙනවා. විදිවර ගතියක් නැතුව, කායික අපහසුකමක් නැතුව බොහෝම පහසුවෙන් හිත එකඟ වෙනකොට, සමාධියක් ඇති වෙනකොට ඒ සතුටත් එක්ක, ඒ පහසුව වටපිටාවත් එක්ක ඔහේ ඉඳ හුරු වෙලා ඉන්නවා කියන එක අපි දන්නේ නැහැ. අපි ඒකේ ප්‍රපංචයකට ආපහු එකතු වෙලා භාවනාව තුළින් මතෙච්ච ප්‍රපංචයකට, නැත්නම් විදර්ශනා උපක්ලේශයකට ආපහු අපි එකතු වෙලා අපි දන්නේම නැහැ. ඒ නිසා ඒ භවනා කරන අරමුණේදී පැයගානක් වුණත් කමන්නේ, පැයක් හරි දෙකක් හරි ඉඳගෙන ඉන්න ඉරියව්වේදී මනසින් අරමුණු මාරු කළ යුතුයි අනිවාර්යයෙන්ම. සමතය තුලම විතරක්ම ඉන්නපා, සමතය තුල ඉඳීම විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරමින්ම සමතකමටන වඩන්න ඕනේ. එහෙම වඩලා අරතරන් කෙටි කාලයක් ඉක්මනින් සක්මනට නැගිටින්න ඕනේ නැහැ. එතකොට එහෙමනම් ටිකක් වැඩි වෙලාවක් ප්‍රයක් එකවරක් විතර ගෙහිලා නැගිටින්න. සමාධිය තියෙද්දි වුණත් තමයි හරියට ඒ විදර්ශනාවේ යුක්ත ඇති වෙන සමාධියක් නම් සක්මන් කළා කියලා ඒක නැති වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් තේරුමක් නැහැ. මොකද අපි භාවනා කරනවා කියලා එකතැනක ඉඳගෙන ඉන්නකොට විතරක් ඒ අවබෝධය, ඒ සමාධිය අපි ගාව තිබිලා, නමුත් අපි ජීවත් වෙන්න නැගිටිනකොට මේක නැති වෙනවා නම් ඒක පළක් නෑ අපිට. මොකද බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය හොයලා දුන්නේ සතර ගෙවෙන විදිහට ජීවත් වෙන්න. ඒ කියන්නේ අපි ජීවත් වෙන විදිය වැරදී, අපි ජීවත් වෙන්නේම කර්ම රැස් වෙන විදිහට, කර්ම රැස් නොවන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න. ජීවත් වෙනවා කියලා කියන්නේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එක නෙමෙයිනේ. එතකොට අපි ඔය ක්‍රමයට හුරු වුණොත් සිංහතුන්ට කවදා ආවත් භාවනා කමතහනක් එක්ක විතර දුරක වැඩ කටයුතු කරමින් නිවන් දකින ධර්මයක් එක්ක ඉන්න බැරි වෙනවා. ඔය හුරු වෙන ක්‍රමයේ හුරු වුණොත් බැරි වෙලා එක තැනක ඉඳගෙන ඉන්නකොටත් හොඳට භාවනා කරනවා, භාවනා වෙනවා, හොඳට නුවණින් මෙනෙහි කරන්නත් පුළුවන්. ඊට පස්සේ නැගිට්ටට පස්සේ ඒ සමාධිය ඒ විදිහටම පවත්ව ගන්න පුළුවන් විදිහ දක්ෂයි. ඒ නුවණ ඒ විදිහටම පවත්ව ගන්න පුළුවන් විදිහ දක්ෂකමකින් යුක්තයි කියන කාරණාව තිබුණොත් තමයි පින්වතුන්ට මේ ජීවත් වෙන ලෝකයේ තුල මේ කරපු දේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් සිංහතුන්ගේ කර්ම රැස් නොවි නැත්තම් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පන්තරට මෙන්න වෙන්නේ. ගෙදර දරේ ඉඳගෙන කවදාවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව රාග දේශ මොහ ඇති වෙන්නේ නැතුව ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි අපි හුරු කරලා තියෙන්නේ එහෙම නිසා. නමුත් ඇත්තටම එක තැනක ඉඳගෙන අපි කරපු දේ ප්‍රතිඵලය අපිට ලැබෙන්න ඕනේ මොකේදද? කොතනින්ද? අපි මූණ ලෝකයේ හම්බ වෙනකොට ලෝකයේ හම්බ වෙන තැනදී ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිහිනුවන පවත් ගන්න තරම් නවති බවක් අපේ මනසින් තිබිලා තියෙන්න ඕනේ. සමාධිය තිබිලා තියෙන්න ඕනේ. ඒ නිසායි දැන් අපි ඉඳගෙන ඉන්න කෙකේදී තිත සමාධිය නමුත් නැගිටිනකොටම වගේ සමාධිය විඳිනවා නම් කැඩෙනවා නම් කොහොමද අපි එකඟ වෙච්ච මනසකින් gedergere වැඩ කටයුතු ඉස්සරන් රෙදිටි කොහොදන්නේ බලන්තගන්ති කොහොදන්නේ දරුවන් වැඩේ කරන්නේ කරමින් ගෙවල් අතු ගාමින් අපි කොහොමද නිවන් දකින්නේ? මම හැමදාම මතක් කරනවා අපි මේ පන්සලට නැත්තම් මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ කරන්නේ හුරුවක්, මේ වෙන්නේ පුරුදු වීමක්. මොකද අද මේ විදිහට ටිකක් හුරු වුණාම භවනා කරන හැටි ඊට පස්සේ පින්වතුන් දක්ෂ වෙන්න ඕනේ. ගෙදර දොරේදී මේ ඉගෙනගත්ත විදිහට කරමින් වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් අර එකතැනක ඉඳගෙන ඉන්න එකටම විතරක්ම හුරු වෙන්න එපා කියලා මම කියන්නේ. නැගිටින්න, නැගිටලා සක්මන් කරන්න, සක්මනේදී ඒ සමතේ ඒ විදිහටම පවත්ව ගන්න. ආපහු සක්මනේදී තිබුණු චිත්ත සමතේ ඉඳගෙන ඉන්නකොටත් ඉඳගෙන ඉන්නකොට ඇති වෙන චිත්ත සමතේ සක්මනේදී එක විදිහටම පවත්වලා සමතේ වගේම නුවණින් මෙනෙහි කිරීම ඒ විදිහටම පවත්වන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන කෙනෙකුට පුළුවන්. දේවල් දොරවල් වල කටයුතු කරද්දී මේ වැඩට යද්දී ලෝකේ හම්බ වෙන තැනදී අර විදිහටම සීලවල දෙක භාවිත කරන්න පුළුවන්. ඒ හිඳයි බුදුරජාණන් වහන්සේ මේ ව්‍යාකාරම හොරෙන්න කියන එක පනවන්නේ විශේෂ කාරණාවක් පනවන බුදුරජාණන් වහන්සේ චංකමනේදී ඇති වෙන සමාධිය ලේසියකට නැති වෙන්නේ නැහැ කියන එක පනවනවා. ඇවිදිනකොට සක්මන් කරනකොට ඇති කරගන්න සක්මන් කරන ඒ වගේ කායික ක්‍රියාවක් කිරීම තුලින් ඇති වෙන සමාධියක් තියෙනවා. ඒ සමාධිය ලේසියකට නැති වෙන්නේ නැහැ කියලා බලනවා. ඉතින් එකතැනක ඉඳගෙන ඉන්න කොට ඇති වෙන චිත්ත සමාධිය ගැන විතරක් පැහැීමක්පත් වෙන්න එපා. හිත එකඟ වුණාට එකමනකින් විතරක් සතුටු වෙලා එතනින් විතරක් පටවුතු කිරීම ප්‍රමාණවත් මදි කියන කාරණාවක් මතක් කරනවා. ඉතින් ඒ නිසා උත්සාහවත් විය යුතුයි ඒ සමාධියේ ඒ විදිහටම පවත්වගෙන යන්න. ඒ අනිත් ඉරියව් පවත්වද්දී හුරු වෙන්නට ඕනේ කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරගන්න. අවශ්‍යමයි කය ගැන බලන ඉඳගෙන ඉන්නකොට කය ගැන බලනවා නම් ඒ විදිහට ඇවිදිද්දී වැඩ කටයුතු කරද්දී තමන්ගේ කය ගැන බලන්න ඉදිරියට තමන් හම්බ වෙන සත්පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු වල පෙනෙන දෙයට උඩින් මාත්‍යෝ නෝනා කියලා කතා කරුවට යටින් දිව යන නුවණකින් නෑ මේ අපි මෙහෙම කතා කරන තැනක තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා යටින් දිව යන නුවණක් ඇතුව ආයතන පරිහරණය කරන්නත්. ඒ වගේම එකතන ඉඳගෙන ඉන්නකොට යම් චිත්ත සමතයක් සති නිමිත්තේ හිත තබාගෙන ඉන්නවා නම් ඒ විදිහටම යම් චිත්ත සමතයක් සති නිමිත්තේ තබාගෙන ඉන්න පුළුවන් කමක් ඉරියව් පරිහරණය කරනකොටත් අනිත් ඉරියව් වලට පැමිණෙනකොටත් ඒ හැකියාව ඇති කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. මොකද ධර්මය අනිකක් ජීවිතය අනිකක් වෙලා හරියන්නේ නැහැ. දැන් අද අපිට වෙන්නේ ඇත්තටම අපේ ජීවිතෙන් පලා යාමක් අපි මේ තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට ජීවත් වෙනකොට ඒක අපේ වෙනමම සංසිද්ධියක් වෙලා භවනාව කරන එක වෙනමම එකක් වෙලා වැඩසටහනක් ප්‍රෝග්‍රෑම් එකක් වෙනමම එකක් වෙලා අපේ. එතකොට එහෙම හරියන්නේ නැහැ. මොකද අපිට සසර නැවත උපදින්න වෙන කෙලෙස් කර්ම ඇති වෙන්නේ මේ ඉඳගෙන ඉන්න වෙලාව විතරද? නැහැ. ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට නේද මේ ඒරියව පවත්වනකොට ජීවත් වෙනකොට එහෙනම් සිහිනුවන තියෙන්න ඕනේ හැම මොහොතකටම. ඒ තැන්වලදී අපිට සිහිනුවන ඒ අවස්ථාවට මූණ දීලා ලබා ගන්න බැරි හින්දායි මේ වගේ තැන්වලට අපි හුරු කරනවා ටිකක් සිහිය ටික දියුණු කරගන්නවා නුවණින් බලන එක හුරු කරනවා මේ සිහිය දියුණු කරනවා නුවණින් බලන එක හුරු කරන්නේ මොකටද ඊට පස්සේ මේ ගුරුව ටික ටික වැඩි වෙන්න ගෙදර දොරේදී වැඩ කටයුතු කරද්දී ඒ සිහිනුවන අපිට පවත්වන්න පුළුවන්කම තියෙන හින්දායි පුළුවන්කම ඇති කරගන්නයි එතකොට ඒ සඳහා උත්සාහවත් වෙන්න ඕනේ ඒ දැම්මම ඉඳලා එකතැනක ඉඳගෙන භවනා කරන්න පුළුවන්කම තියෙනවා වෙන්න පුළුවන් නමුත් එපමණකින් සීමා නොවි අපිට හැකියාව තියෙනවාද හරිනම් සුදුසුනම් තව බලන්න ඕනේ සමාධිය නැගිටලා ඉඳලා කරගෙන පොඩ්ඩක් අතු ගාලා බලන්න මට පුළුවන්ද මගේ මනසේ තියෙන සමාධිය නැති නොවන විදිහට වැඩ කරන්න කියලා ඇත්තටම දිග වැඩද ගන්නක් එහෙම තිබුණා නම් මම සම්පූර්ණ අතුගාවනෝ උගුගාවනෝ මේ ඔක්කොම කරනවා ඒ කියන්නේ වෙනමුකුත් නෙමෙයි නියම විදිහෙන් නම් අපි ටික ටික වැඩ කටයුතු කරද්දී සති නිමිත්තෙන් ඉඳගෙන වැඩ කටයුතු කරන්න හුරු වෙනවා අපි ජීවත් වෙනවා කියන්නේ ඒක එහෙම නැතු ඉඳගෙන ඉන්න එක නෙමෙයි ජීවත් වෙනවා කියලා කියන්නේ සිහියෙන් ජීවත් වෙන නුවණින් ජීවත් වෙනවා කියන කාරණාව හුරු වෙනවා ඉතින් දැනට තේරුම් ගන්න ඕනේ අපි ඉඳගෙන ඉන්නකොට පුළුවන්කම තිබුණට මේ හැකියාවම මම අනිත් ඉරියව්වලදී ඇති කරගන්න ඕනේ මට පුළුවන්ද බැයිනම් මම මේක ඇති කරගන්න ඕනේ කියන තරකින් උත්සාහවත් වෙන්න ඕනේ මේ ඒ සඳහා දක්ෂ වෙන්න කියලා පොතක් කරා කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී නාස් සිදුරුවලින් හුස්ම ගැනීම අපහසුතාවයක් ඇතනම්
උදරයේ උස්පහත් වීම ඒ සඳහා
කුසේ කුසේ හෝ උදරයේ උස්පහත් වීම ඒ සඳහා ප්‍රයෝගී කර ගැනීම සුදුසුදු නැත. ඒ කියන්නේ ආනාපාන සති භාවනා වඩනකොට නාසිද්‍රෝලින් හුස්ම ගැනීම අපහසු නම් කියලා. නාසිද්‍රෝලින් හුස්ම ගැනීම අපහසු වෙන්නේ අපි හිතලා හුස්ම ගන්නවා නම් ඒ සඳහා වෙනත් විකල්පයක් නැහැ. මම නම් ඇත්තටම අද භාවනා ක්‍රම පනවන තැන තියෙනවා මේ උදරයේ පිම්බීම හැකිලිම බලන එකට. නමුත් මම ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. මම ඒක කරන්නෙත් නැහැ. මම අනුමත කරන්නෙත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පනවලා නැති නිසා. දැන් මම මේ පින්වුතුන්ට කියනලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට පැහැදිලිවම අටුවාවකත් නෙමෙයි ත්‍රිපිටකයේම පැහැදිලිවම තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික අරගෙන එකින් එකට වචනෙන් වචනේ බෙදලා පරිමුඛං කියලා කියන්නේ මොකද්ද පරිමුඛ කියලා කියන්නේ පරිමුඛං කියලා කියන්නේ මොකද්ද නාසිකග්ගේවා මුඛ නිමිත්තේ නාසය කෙලවරෝ තොඳුක ඉදිරිපිට සතින් නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා එතකොට මේ සිහිය එළඹ සිටියේදී මනාව එළඹ සිටියේදී එතකොට සිහිය එළඹ සිටින්න තබා ගන්න කියලා කියන්නේ නාසය කෙලවර හෝ තුන්දක ගාව. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ සති නිමිත්ත හිත තබා ගන්න කියලා කියන්නේ හරියට සති නිමිත්ත බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ කැඹකට කණුවකට උපමා කරලා හරියට කුණු හරකේ කණුවකට බැඳවා ගන්න. මේ හිත නොයෙක් නොයෙක් අරමුණු සිහි කරමින් හිතේ හිතේ කතා කරන ගතියක් අපේ තියෙනවනේ. ඔන්න ඔය හිතේ හිතේ කතා කරන ගතිය සම්පූර්ණ නතර කරන්න තියෙන උපායක් තමයි මේ සති නිමිත්ත කියන එක. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා, සති නිමිත්තේ සිත බැඳගන්න කියලා කියනවා. එතකොට මං කිව්වේ ඔය නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්තේ තොල් දෙක ගාව හිත තබා ගන්න කියලා කියන්නේ මොකද? අපි ධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේදී පැහැදිලිවම කෙනෙක් ධ්‍යාන දක්වා කමඨහනක් වඩනවා නම් කමඨහනක් වඩන්න ඉස්සර වෙලා ඉරියව්ව හදාගන්න හැටි කොහොමද? ඒ ඉරියව්ව හදාගෙන කමඨහන ආරම්භ කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරනවා ත්‍රිපිටකේ. වටුවාවක්වත් නෙමෙයි. එතකොට ඒ විදිහට පැහැදිලි කරන්නේ මේ සති නිමිත්ත හිත තබා ගත්තාම කාරණා වාසි වාසියක් තියෙනවා. එකක් තමයි නොයෙක් නොයෙක් විදිහේ විසිරුණු හිත බැඳලා තබන කණුවක් වගේ හිත බැඳී පවතිනවා. ඊගාවක තමයි හිත බැඳී පවතින කම එන්නේ එන්නේ වැඩෙනවා. අපි සිහිය වඩන්න පුළුවන් කියලා කියන්නේ සති නිමිත්ත සතිපට්ඨානේ වඩන්න පුළුවන් කියලා කියන්නේ වෙන මොකද නෙමෙයි. මේ සති නිමිත්ත හිත බැඳලා තබා ගන්න හිත තබා ගන්න හුරු කරන්න කරන්න හුරු වෙනවා. ඊට පස්සේ දැන් ඔය සමහර හරක් ඉන්නේ මෙහෙල දැම්ම තනකොළ කාලා ඉබේම හවසට ඉබේම ගෙදර එන්නේ. ඒ වගේ මේ සති නිමිත්ත හුරු වුණාම අමතක තමන්ට සමහර සති නිමිත්තින්ද මේ මතකයක් උනේ නැහැ. නමුත් මොනවා හරි දෙයක් සිහි කළ ඉවර වෙච්ච ගමන් ඉබේම සති නිමිත්තට එනවා හිතට. හුරු වුණාම සිහිය ඉබේම එනවා සති නිමිත්තට. ඒක ඊගාව වාසිය. අපි මොනවා හරි දෙයක් කරන්නේ ඒකේ ලාභයක් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හිත වඩන එකේ ප්‍රතිඵලය තමයි හිත වැඩෙනවා. වැඩෙන දවසක් යනවා. මේ සති නිමිත්ත හිත තබාගෙන වඩනකොට කාලයක් යනකොට සති නිමිත්ත තුල ඉඳ හිත හුරු වෙනවා. ඉබේම නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නේ නැතුව සති නිමිත්ත තුල ඉබේම හිත පවතින හුරු වෙනවා. ඊගාව කාරණාව තමයි හැමදාම මේ නාසයේ මූල තොල් දෙක හැමදාම මේ මට්ටමට පේන්නේ නැහැ. මේ මට්ටම තියෙන්නේ හිත සමාධි වෙනකොට පින්වතුනි මේ කය පැත්තකින් තැබේවා. මේ මූල, මේ නහය, මේ තොල් දෙක මේවකව ඔක්කොම මැකෙන දවසක් එනවා. එතකොට මැකුණත් මේ සති නිමිත්ත කියන එක නැති වෙන්නේ. මූණවත් පේන්නේ, මූණක් නැති වෙනවා. සමන් ඇස් දෙක වහගත්තාම සම්පූර්ණ අවකාශයම ප්‍රකටයි. නමුත් මේ සති නිමිත්ත ඒකද? ඒ තුල කියන හැඟීමවත් නැහැ, නාසය කියන හැඟීමවත් නැහැ. එතකොට නමුත් ඒත් මේ සති නිමිත්ත සිහියට සිහියම නිමිත්ත වෙන තැන දක්වාම යනකන් යනවා. ඊගාව එක තමයි මේ නාසය හෝ තොල් දෙක ගාව හිත තබා ගත්තාම ඕනම ඉරියව්වක් පවත්වන්න පුළුවන් හිත තබාගෙන. දැන් උදරය වගේ තැනකදී ඉඳගෙන ඉන්නකම් කළ හැකියි. නමුත් අනිත් ඉරියව් පවත්වනකොට ඒක කරන්න බෑ. මේ වගේ මේ සති නිමිත්ත තුල තියෙන එකේ වාසි ගොඩාක් තියෙනවා. ප්‍රායෝගිකව ලැබෙන කරනකොට ඒකත් එහෙම යනික බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කමඨහන කෙටි ක්‍රම තියෙනවා නම් ලේසි ක්‍රම තියෙනවා නම් තථාගතයන් වහන්සේ ඒක පැහැදිලි නොකර ඉන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඉතින් විශේෂයෙන්ම මේ කමඨහන් වලින් කරන්න හදන්නේ මොකද්ද කියන කාරණාව බලන්න. මේ එක එක කමඨහන් වලින් කරන කෘත්‍යයක් තියෙනවා. ආනාපාන සති කමඨහනෙන් බලාපොරොත්තු වෙන එකම කෘත්‍යය මොකද්ද? විතර්ක සංසිඳවන එක. වෙන මුකුත්ම නෙමෙයි. ආනාපාන සති කමඨහනෙන් කරන එකම කෘත්‍ය එකම වැඩේ මොකද්ද? විතර්ක සංසිඳවන එක. හිතේ හිතේ දුවන, හිතේ හිතේ කතා කරන ගතිය නතර කරන එක. එච්චරම ඒකෙන් කරන කෘත්‍යය. එතකොට විතර්ක සංසිඳවලා මේ හිත සමාධි කරන්නේ. ඒ නිසා ආනාපාන සතිය සුදු වෙන්න ඕනේ. නාසයේ හිර වෙන ගතියක් එනවනම් එක්කෝ මේ මට දැන් තියෙන සින් ප්‍රතික්ෂා ගතිය ඇති, එහෙම නැතිනම් හිතලා අස්වස්ස ප්‍රස්වාසයට යොමු වෙන ගතිය ඇති. හිතලා අස්වස්ස ප්‍රස්වාසයට යොමු වෙන්න එපා.
සාමාන්‍යයෙන් නිසා දුක උරුම කරගෙන සතුට ලබා ගැනීම පිණිස දුක් දෙන්නා වූ දුක් දෙන්නා වූ දේම පසුපස යෑම ඔවුන්ගේ කර්මය නිසා සිදුවේද නැතිනම් අවිද්‍යාව නිසා සිදුවේද?
ස්වාමීන් වහන්සේ, මිනිසා දුකම දුක උරුම කරගෙන සතුට ලබා ගැනීම පිණිස දුක් දෙන්නා වූ දේම පසුපස යෑම ඔවුන්ගේ කර්මය නිසා සිදුවේද නැත්නම් අවිද්‍යාව නිසා සිදුවේද? ඇත්තටම අපි පුද්ගල භාවයෙන් කතා කරමු. මෙතන තියෙන හේතුඵල ධර්ම දුක උරුම කරගෙන සතුට ලබා ගැනීම පිණිස දුක් දෙන්නා වූ දේම පසුපස යෑම කර්මයෙන් සමිනි අවිද්‍යාව නිසායි වෙන්නේ. මොකද අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. මේ දේ ලබාගත්තු දුක උරුම කරගත්ත නේද කියලා දන්නේ නැති හින්දා මේක දුක නේද අපි උරුම කරගන්නේ කියලා දන්නේ නැති හින්දා දකින්නේ නැති හින්දා දුක් වේ උරුම කරගන්නවා. සතුට ලබා ගන්න තියෙන්නේ මේ දේ කියලා අපි දකිනවා දුක ඇති වෙන දේ. සතුට ලබා ගන්න කියලා දුක ඇති වෙන දේම කරනවා. දුක අයින් කරන්න කියලා කරන්නේ සතුට ලබා ගන්න කියලා කරන්නේ අපි එකම දේ. මොකද දුක උපදින දේ. මේ දේවල් කරන්නේ අපි අවිද්‍යාව නිසා මිසක කර්මය නිසා නෙවෙයි. කර්මයට අවිද්‍යාව නිසා තමයි කර්මය රැස්ෙන්නේ. කර්මය නිසා තමයි ඉපදෙන්නේ. උපන්නාට පස්සේ ආපහු දුක් කෙන විදිහට සතුට ලබා ගන්න ඕනේ කියන අදහසින් දුක් උපදින දේවල් රැස් කරන කම සිද්ධ කරන්නේ අවිද්‍යාව මුල් වෙලා. ඒ නිසා විද්‍යාවේ ස්වභාවය තමයි මොකද්ද? දුක් කෙන දේ අයින් කළ සැපේන දේ නිවැරදිව සැපේන දේ ලබා දීමේ මාර්ගයට පමුණුන එක තමයි විද්‍යාව. අවිද්‍යාවේ ස්වභාවය තමයි මොකද්ද? සැප ලැබෙන දේ කියන අදහසින් දුක් කෙන දේ ලබා ගන්න එක. ඔබ එච්චරයි වෙනස. ඒ නිසා මේකට කෙටි උත්තරයක් තියන්නේ අවිද්‍යාව නිසා නෙවෙයි, මේ කර්මය නිසා නෙවෙයි, අවිද්‍යාව නිසායි මේ සැප ලබා ගන්නවා කියන අදහසින් දුක උරුම කරන දේම උරුම කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ, අද ඔබේ ධර්මදේශනයේදී ස්වාමීන් වහන්සේ විඥානය සහ සිත ගැන සඳහන් කළා. විඥානය සහ සිත එකම දෙයක්ද? විඥානය සහ විඥානය පහ කිරීම නිර්වාණ අවබෝධ කිරීමද? විඥානයේ නාම ධර්ම ධර්මතාවයක්ද? ප්‍රශ්න තුනක් තියෙනවා. එතකොට විඥානය සහ සිත ගැන සඳහන් කළා. විඥානය සහ සිත එකම දෙයක්ද? විඥානය සහ සිත කියලා කියන්නේ එකම දෙයක්ද කියලා අහනවා. මෙතනදී මේක බෙදිය යුතු ප්‍රශ්නයක්. චින්තෙන්ති විජානන්තේති චිත්තං. සිතන්නේ දැනගන්නේ සිතයි කියන පරයයන් එකයි. අපි මේකමද කියමු. විඥානය කියලා කියන්නේ අරමුණු දැනගන්නවා කියන අදහස. සිත කියලා කියන්නේ අරමුණු හිතනවා කියන නිසා දෙකම එකිනෙකා කරන වැඩෙන් නම් කරනවා. අපි කියමු එකම කෙනෙක් වාහනේ පදවනකොට එයාට අපි කියනවා ඩ්‍රයිවර් මහත්තයා කියලා. එයා ගෙදර ඇවිල්ලා කමිස ගලවන දාලා සරමක් ඇඳගෙන එළවලු කොටුවට ගිහිල්ලා එළවලු ටිකක් හිටෙව්ව ඩ්‍රයිවර් මහත්තයා කියනවා. එතන මොකද කියන්නේ? ගොවි මහත්තයා කියනවා. පහුදා උදේට එයාම ගිහිල්ලා ටයිකොට් එකක් දාලා ඉස්පිරිතාලේ ගිහිල්ලා ලෙඩෙක් බලනවා නලාව කියලා. එතකොට අපි ඩ්‍රයිවර් කියනවද ගොවි මහත්තයා කියනවද? එතකොට දොස්තර මහත්තයා කියනවා. එකම කෙනා කරන කරන වැඩෙන් හඳුන්වනවා නේද? ඒ වගේ අරමුණු දැනගන්නකොට විඥානය කියනවා, අරමුණු හිතනකොට චිත්ත කියනවා, අරමුණු මවනකොට අරමුණු මනිනකොට මනෝ කියනවා. එතකොට චිත්ත විඥානය මනෝ කියන එකම ධර්මතාවය කරන වැඩෙන් හඳුන්වලා තියෙනවා. කරන වැඩෙන් හඳුන්වලා තියෙනවා. හැබැයි චිත්ත කියන තැනදී විඥානන දැනගැනීමේ හැකියාවක් නැහැ. දැනගන්න තැනදී හිතන හිතීමේ හැකියාවක් නැහැ. අපි උපමාවක් කිව්වොත් දැන් චක්කු විඥාන ඒක සිත කියන හඳුන්වන්න පුළුවන්. නමුත් පාලියෙන් අපි ගත්තොත් චක්කු විඥාන කියන්නේ රූප දැනගැනීම, රූප දැනගන්න. හරිද? එතකොට එතන විඥාන ලක්ෂණ දැනගැනීමක් කියන්නේ. අපි කියමු චිත්ත කියලා කියන හැම වෙලාවකම ගොඩාක් වෙලාවට අරමුණු හිතන කම. චින්තෙන්ති හිතේ හිතන කම හිතන පැත්ත. එතකොට අරමුණක් හිතුවහම තමයි දැනගන්නේ. හිතන දැනගන්න බුණ. එතකොට හිතන පැත්තට අපි කියමු දැන් gedara කියලා හිතන්න පුළුවන් අපිට. හිතන කියලා දැනගන්න. එතකොට හිතන්න හිතන පැත්තට කිව්වා හිත කියලා දැනගත්ත පැත්තට කිව්වා විඥානය කියලා. හිතලා දැනගන්නවා කියනකොට සිතේ වැඩ දෙකක් කළා. එකම සිත කියලා කියන්නේ සිත හඳුන්වනවා කරන කරන වැඩේ. එතකොට විඥානය කියලා කියනකොට හැම වෙලාවෙම දැනගන්න අර්ථයකින් විඥානය, අරමුණු හිතන අර්ථයකින් චිත්ත, අරමුණු මවණ අර්ථයෙන් මනින අර්ථයෙන් මනෝ කියලා දැනගන්න. එතකොට මේ සිත විඥානය කියන එක වෙනස් වෙන්න කරන වැඩේට අනුව කියන කාරණාව තේරුම් ගත යුතු එකම කෙනා කරන කරන වැඩේ නඳුනලා තියෙනවා. විඥානය කියන්නේ දැනගන්නවා කියන්නේ. දැනගන්නවා කියන්නේ විඥානය කියලා කියන්නේ තේමයි. විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන්නේ. විඥානය පහ කිරීම නිර්වාණ අවබෝධ කිරීමද? එහෙම කිව්වොත් නැරදි. මොකද අසඤ්ඤ සත්‍යයන්ට විඥානය නැන්නේ නේ. අසඤ්ඤ තලයේ විඥානය තියෙනවද? එතකොට විඥානය අසඤ්ඤ තලයේ විඥානය නැහැ. එහෙම වුණොත් අසඤ්ඤ සත්‍ය කියන දෙක නැහැ. නමුත් අපි මෙහෙම කියමු එකට. අවිද්‍යාව ශේෂයක් වතිතුරු නොවනින් දිහෙන්නේ නැතිකලු. අවිද්‍යාව නැතිව කර්ම නැති වෙනවා. කර්ම නැති වුණොත් ප්‍රතිසන්දි විඥාණයට ආහාර නැහැ. එහෙම වුණොත් අනාහාරව නිවෙනවා. ඒ නිසා විඥාණය කියන එක විඥාණයගේ නිරෝධයෙන් තමයි අනුපදේශේස පරිනිර්වාණය පණවන්නේ. නමුත් විඥානයේ ආහාර සහිත නම් විඥානේ නිවෙන්නේ නැහැ. විඥානේ පහ වෙන්නේ. අපි කියමු කර්ම රැස් වෙන තාක් විඥානේ නිරුද්ධ වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන තාක් විඥානේ ප්‍රතිසංදේශයෙන් පැමිණෙනවාමයි. එහෙමනම් විඥානේ පහ වෙන්න නැත්තම් විඥානේ නැවත ප්‍රතිසන්දි වශයෙන් නොපැමිණෙන්න නම් ඊට ආහාර නැති වෙන්න ඕනේ. මොකද ඊට ආහාරේ කර්ම ක්ෂය වෙන්න ඕනේ, කර්ම නැති වෙන්න ඕනේ. කර්ම නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. අවිද්‍යාව තේසයක්වත් නැති වෙන තැනට සත්තුනොත් විතරයි සංකාර නැත්තම් කර්ම නැති වෙන්නේ නේද? එහෙමනම් අවිද්‍යාව තේසයක්වත් නැති වුනොත් තමයි කර්ම නැති වෙන්නේ. කර්ම නැති වුනොත් තමයි විඥානය අස්තංගත වෙන්නේ. එතකොටයි තිරිනිවිය නොපිහිටි සිතකින් කලවීමේ තිරිනිවිය කියලා කියන්නේ. විඥානේ නොපිහිටියා කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව නැති වෙන්න නම් විද්‍යාව උපදින්න ඕනේ. විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්න ඕනේ. එතකොට විඥානයක් ඇත්තෙමම නාම රූපයක් තියෙනවා නාම ධර්ම ඇත්තෙමම අසඤ්ඤතලයේ කියන්නේ තව එක උප්පත්තියක් ප්‍රතිසන්දියක් අසඤ්ඤතලයේ කියන්නේ එක උප්පත්තියක් ප්‍රතිසන්දියක් එතකොට අසඤ්ඤද සප්ත කොටසක් හැටියටයි ගණන් ගන්න. අර කියන්නේ සිත කය මිස සිත නැති බඹලෝ කියන්නේ රූපේ බ්‍රහ්ම ලෝක වලින් එකක් තමයි අසඤ්ඤ සප්ත කියන්නේ. එයා මනුස්ස ලෝකේ ඉඳගෙන ධ්‍යාන ලබනවා හතරවෙනි ඒ අරූපාවචර ධ්‍යානය දක්වා අනිවාර්යයෙන් යා යුතුයි. චතුත්ථ ධ්‍යානය දක්වා ගිහිල්ලා එයා හොඳට විදර්ශනා කළා නුවණින් බලනකොට එයාට තේරෙනවලු මේ හිත තමයි ප්‍රශ්නේ. හිත තියෙන හින්දා මේ කයට සැප දැනෙන්නේ නැහැ දුක දැනෙන්නේ නැහැ හිතට තමයි සැප දැනෙන්නේ. හිතට තමයි දුක දැනෙන්නේ සීතල උෂ්ණ මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ හිත තියෙන හින්දා. හිත නැති වුණනම් කොච්චර හොඳද කියලා හිතනවා. ඒ හින්දා හිත නැති බවට කැමති වෙනවා. හිත නැති බවට ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ කැමැත්තට ඒ ප්‍රාර්ථනාවට අනුව හිත නැතුව රූපේ දරක් දින රකුණ උපදෙස්. ඒකයි ඔහේ යන්න බෑ කියලා කියන්නේ එහෙම ප්‍රාර්ථනා කිරුවා කියලා නිවන් දකින්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? එතන තියෙනවා අසංගන සත්‍යයන්ගේ ආවුස කල්ප භාගයක් හරි ඒ ආවුස ප්‍රමාණයක් තියෙනවා. ඒ ආවුස සම්පතිය තියෙනකම් රූපේ දිරන්නේ. එයාගේ ආවුස ඉවර වෙනවා කියලා කියන්නේ රූපේ දිරන කම. දැන් අපි කියමු මා විශාල යකඩ ගේනක් තිබුණොත් ඒකට උනත් අවුරුදු 100ක් හරි 150ක් හරි 500ක් හරි අවශ්‍යයක් තියෙනවනේ. ටික ටික දිරනෝනේ. ඒ වගේ අසංය සත්‍යයේ රූපිය ටික ටික දිරනවා. ඒක දිරන එක හිමින් දිරන්නේ කියන කල්ප ගන්න තියෙනවා. යම් දවසකදී රූපිය දිරලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? සංඥා පහළ වෙනවා. සංඥාව පහළ වෙච්ච ගමන්ම චිත වෙනවා. අනිසත්ත්වයන්ගේ අසංඥ සත්ත්වයන්ගේ අතර වෙනස ඕකයි. අනිසත්ත්වයන්ගේ සංඥාව පහළ වුණාම ඉපදෙන. අනිසත්ත්වයේ සංඥාවක් පහළ වුණා කියන්නේ ඉපදෙන. සංඥාව නැති වෙනවා කියලා කියන්නේ නැරක. අසංඥ සත්ත්වයන්ගේ සංඥාව නැති වෙනවා කියලා කියන්නේ ඉපදෙන. සංඥාව පහළ වෙනවා කියලා කියන්නේ නැරක. තේරෙනවද කියන්නේ? දැන් අපිට සංඥාව නැති වුණොත් හදිසි මර. උපන්නා කියලා කියන්නේ සංඥා සහිත බවක් ඇති වුණා කියන්නේ ඉපදුණා. අසංඥ සත්‍යයන්ට සංඥා සහිත බව ඇති වුණොත් මොකද වෙන්නේ? මැරෙනවා. එයා ඉන්න තැනින් චුත වෙනවා. එයාගේ සංඥා සහිත බව නැති වුණා කියන්නේ එතන ඉපදෙන. ඒ හින්දා අසංඥ සත්‍යයන්ට ස්පර්ශ ආහාරයෙන්, මනෝ සංජේතන ආහාරයෙන්, විඥාන ආහාරයෙන් කබලික ආහාරයක් නෑ. මේ අසඤ්ඤ සත්‍යයන්ට සතර ආහාරෙන් එකක්වත් නෑ. කබලික ආහාරේ, පස් ආහාරේ, මනෝ සංකේතන ආහාරේ, විඥාන ආහාරේ සතර ආහාරෙන් එකක්වත් නෑ. එයාට ධ්‍යාන ආහාරයි කර්ණ්‍ය ආහාරයි. එයා ලැබපු ධ්‍යානෙමයි ආහාරය. එයාට කර්ණ්‍ය ආහාර කියලා ධර්මයේ දෙන්නේ. ඊගව තුමින ප්‍රශ්නේ විඥානයේ නාම ධර්මතාවයක්ද? විඥානය කියන්නේ නාම ධර්මතාවයක්. විඥානය කියන්නේ නාම කොටස. එතනදිත් හැබැයි කාරණාවක් තේරුම් ගන්න ඕනේ. විඥානයේ නාම කොටස. නමුත් යම් වෙලාවකදී මෙහෙ මාත්‍රකාව අනුව වෙනස් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා පෙන්වුවොත් විඥානය ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූපයි කියලා පෙන්වන තැන්වලදී නාම ධර්ම වලට විඥානය ආදේශ කරන්නේ නැහැ. ඇයි? විඥානය නිසා හටගන්න නාම ධර්ම පෙන්වනකොට විඥානය ආදේශ කරන්නේ නැහැ. විඥානය නිසා හටගන්න නාමයි කියනකොට වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ හෝ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරෝ හෝ කියලා නාම ධර්ම ටික විතරයි චෛතසික ටික විතරයි නාම ධර්ම වලට පෙන්වන්නේ කියලා දත යුතුයි. තේරෙනවද? ඒකේ දැන් ස්කන්ධ පංචකයම ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පංචකයම අරගෙන නාම රූපයි කියලා බෙදුවොත් එතනදී විඥානියත් නාම ධර්මයි වේදනා සංඥා චේතනා කියන චෛත්‍යකත් නාම ධර්මයි කියලා බෙදිය යුතු රූපෙට සාපේක්ෂව චිත්තචෛතසික දෙකම නාමයි කියලා බෙදිය යුතුයි. තේරුණාද ඒකෙන්? බැරි වෙලා සිත නිසා උපදින නාම ධර්ම කියලා පෙන්වුවොත් දැන් ආපහු සිත පෙන්වන්න බෑනේ. කියන්නේ විඥාන පත්‍ය නාම රූප කියලා පෙන්වුවොත් විඥානෙ නිසා හටගන්න නාම සහ රූප මොනවද කියලා ඇයි අහන්නේ දැන්? එතකොට ආපහු සිත නැත්තම් විඥානෙ පෙන්වන්න බෑනේ. ඒ වෙලාවේදී සිත නිසා හටගන්න නාමයි ධර්ම සහ රූපයි කියන තැනදී ඒ සිතේ හටගන්න නාම ධර්ම ටික නැත්තම් චෛතසික ටික විතරයි පෙන්වන්නේ. වේදනා සංඥා චේතනා පස්සව මනසිකාරෝ කියලා හෝ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරෝ කියලා හෝ සිතේ හටගත්ත නාම ධර්ම ටික විතරයි පෙන්වන්නේ. සිත පෙන්වන්නේ නැහැ. මොකක් නිසාද? සිත නාම ධර්මයක් නෝන නිසා නෙවෙයි, සිත නිසා හටගන්න නාම ධර්මයක් ගැනයි මේ අහන්නේ. නිසා සිත හේතුව කළා, ඒ සිත නැමති හේතුව නිසා හටගන්න නාම නැමති ඵලයක් ගැන හද්දි ඒ ඵලය වූ නාම ධර්ම වලට අර හේතු ආපෝ ආදේශ කරන්නේ නැහැ. ඒකයි ඔව් මෑණියේ තෙන්දි එතන. එතකොට නාම රූපයි කියනකොට මම අර මුලින් කිව්වා වගේ ස්කන්ධ පංචකය දෙකට බෙදලා සිතයි සිතුවිලි දෙකම නාම ධර්මයි කියලා දාලා රූපය එක පැත්තකට දාලා නාම රූප බලන්න නෙකියේද? ප්‍රශ්නයක් නෑ. අපි දෙකමද කිව්වොත් තව සූත්‍ර ක්‍රමයට ගත්තොත් චිත්තචෛතසික දෙකම නාමයි රූපේ රූපයි. අභිධර්ම ක්‍රමයට ආවහම නාම රූප දෙකේදී නාමය ආපහු දෙකට බෙදනවා. දැන් සූත්‍ර ක්‍රමයේදී තිබුණු නාම රූප දෙක තිබුණානේ, නාමය ආපහු දෙකට බෙදනවා චිත්ත සහ චෛතසික කියලා. චිත්ත කියන එකත් නාම, චෛතසික කියන එකත් නාම. එතකොට චිත්ත චෛතසික දෙකම නාම රූපේ රූප. එතකොට සිත නිසා නාම රූප හඳුන්වන තැනකදී සිත පෙන්වන්නේ නැතුව නාම ධර්ම පෙන්වෙයි. නාම රූප නිසා විඥානය කියන තැනදී සිත පෙන්වන්නේ නැතුව නාමයි රූපයි පෙන්වලා සිත පෙන්වෙයි. එහෙම නැතුව අපි කියමු පරියායකින් තොරව නාම රූප ඇහුවොත් නාම රූප කියන්නේ මොකද්ද කියලා, ඍජු නාම රූප මොකද්ද කියලා ඇහුවොත් කෙලින්ම සිතයි සිතුවිලි දෙකම විඥානයයි චෛතසික ටිකයි දෙකම නාමයි කියලා දාලා රූපේ එක පැත්තකට දාලා සිතයි සිතුවිලි ඔක්කොම එක පැත්තකට දාලා නාම රූපයි කියලා බෙදිය යුතුයි. ඒ ධර්මයට සාපේක්ෂව නාම රූප කියන එක බෙදිය යුතුයි. වෙන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. මේකෙදී ටිකක් දක්ෂ වෙන්නට ඕනේ. ඒ තැන්වලට සාපේක්ෂවයි මේ බෙදීම බෙදන්න වෙන්නේ. එක තේරුනේ නැද්ද කියපු එක? තේරුණා මදිනම මම අහු ටිකක් කීයයි කියලා. නාම රූපච්ච ඔව් ඇහෙන්නේ අරනකොට නාම රූපච්ච විඥානං කිව්වා. අපව විඥානපච්ච නාම රූපං කියලා කියනකොට ඔය එතනදී ගන්න වෙන්නේ මෙහෙමයි. මේ ඔතන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා තියෙන හැබැයි ඒක සියුම් කාරණාවක් තියෙනවා. මේ විඥාන පත්‍ය නාම රූපං කියන කාරණාව අපි ටිකක් මම පැහැදිලි කරන්නම්කෝ ඉස්සෙල්ලා. අපි මෙහෙම ගත්තොත් ඇත්තටම නියම විදිහට නම් අපි ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, කන නාසය දිව ශරීරේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා අපි නිකම් වචන කිව්වට හරියන්නේ නැහැ. අපි හරියටම කාරණාව පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ ඇයි මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන්නේ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඒක පෙන්නන්න දින ටික තමයි ඔන්න ඔය කාරණා ටික. මේ පටිච්චසම්පාදයේදී අපි කියමු අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියලා. අවිද්‍යාවෙන් මරණසන්න මොහොතේ කර්ම නිමිත්ත කෙනබදිතියාම ඒ කර්ම නිමිත්ත ඇත්ත නොදන්නාකම නිසා තණ්හාවෙන් විඥානය මොකද කරන්නේ? ප්‍රතිසන්දි වශයෙන් රූපයකට බැස ගන්නවා. තුන ඔක්කාන්ති නාම රූප විඥානයේ මෞකසක බීජ කල්ලයකට බැස ගන්නකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන රූපය තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාප ටිකක් විතරයි. තව පැත්තෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතු කියලා දකින්නකෝ. ඒකෙම ගුණාත්මක ගති හතර විතරයි අර ටික තියෙන්නේ. සතර මහා ධාතු උවට ආйти මහභූත හතරට ආйти රූප කලාපයකට තමයි විඥානේ වැටගන්නේ. මොන විඥානේ වැටගත්තට පස්සේ සිතේ තියෙන ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිතේ තියෙන කර්මජ ගති ටිකක් තියෙනවා. සිතේ තියෙන නාම ධර්ම ටිකක් තියෙනවනේ. වේදනා සංඥා සංකාර කියනකොට ඔය සංකාර කියන සිත ඇතුලේ තියෙන සංස්කාර ස්කන්ධයේ තියෙන කර්මජ ගති ටිකක්. නාම ධර්ම කියලා කිව්වේ ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව තමයි අර විඥානයේ පිහිටලා තියෙන මහභූත රූපය හැඩෙන්නේ හැදෙන්නේ. අර මම කිව්වේ දැන් එකම කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූප කලාපයක් තියෙනවා. මේ සිතේ තමයි කර්ම ගතිය තියෙන්නේ. ඉස්ති ඉන්ද්‍රිය, කුෘති ඉන්ද්‍රිය කියන ගති ටික තියෙනවා. එතකොට ඒ හිතේ තියෙන කර්ම ගතියට තමයි කනබුන ආහාරයෙන් හැදෙන රූපය ස්ත්‍රියක් කියන ආකාරයට, පුරුෂයෙක් කියන ආකාරයකට මේ රූපේ සකස් වෙන්නේ ඒ රූපේ ඇසුරු කරගෙන පවතින හිතේ තියෙන ගති ටිකටයි. ඒකටයි විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ. විඥානය වැසගත්තට පස්සේ හිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපේ හැදෙන්නේ. නාම රූප පත්‍ය සලායතනං කියන්නේ එතකොට ඒ නාම රූප දෙකේ වැඩෙනවා කියන්නේ ආයතන හැදෙනවා. එතකොට මේ හිතේ තියෙන නාම ධර්ම වල තියෙන්නේ ඉත්‍ත්‍ේන්ද්‍රිය නම් එතන හැදෙන රූපය ඒ ස්ත්‍රී කියන විදිය රූපයක් හැදෙන. එතකොට ආයතන දෙක ස්ත්‍රියගේ ආයතන දෙකක් හැදෙනවා. එතකොට ඒ විඥානයේ මෞපුසට දැස ගන්නකොට මහභූත රූපේ ඒ හිතේ තිබුණු ඉන්ද්‍රිය පුරුෂේ ජීවිතේන්ද්‍රිය නම් පුරුෂින්ද්‍රිය නම් ඒ රූපය හැදෙන්නේ පුරුෂ ආකාර පුරුෂ මේ ආකාර මේ ලිංග නිමිත්ත කියන ආකාරයෙන් හැදෙන විදිහටයි මහභූත රූපය හැදෙන්නේ. එතකොට ආයතන දෙක හැදලා තියෙන්නේ පිරිමියෙක්ගේ ඇහැ කන දිව නාසය පිටුනේ විදිහටයි හැදලා තියෙන්නේ. එතකොට විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතනං කියනකොට අපි දත යුතුයි කර්ම සිත විසින් ප්‍රතිසන්දි විඥානයේ බැස හැදුනට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි හැම වෙලාවෙම රූපය හැදෙන්නේ. ඒ රූපය හැදෙනවා කියලා කියන්නේ ආයතන ටික හැදෙනවා. ඔය හැමතැනකම අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ දැන් මෙතන කිව්වොත් මම තේරෙන්නේ නැති මම කියන්න ගියේ. දැන් ඔන්න විඥාන පත්‍ය නාම රූපං කියන එක දකින්න ඒ හිත නිසා සිතේ තියෙන නාම ධර්ම වල රූපය හැඩගෙච්ච හැටි තමයි විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය විඥානං කියනකොට දකින්න වෙන්නේ කුමක්ද? ඒ සිතේ තියෙන නාම රූපයි නාමයි මහභූත රූපයි ටික නිසයි විඥානය පවතින්නේ. ඒ කියන්නේ දැන් විඥාණය මුලින්ම බැසගෙන පිහිටලා හිටියේ මහබූත රූපේනේ. එතකොට විඥාණය බැසගෙන පිහිටලා තියෙන්නේ මහබූත රූපේ. සිතේ තියෙන නාම ධර්ම වලට තමයි මහබූත රූපේ එක එක හැඩෙන්නේ. එතකොට විඥානේ සිතේ තියෙන නාම ධර්ම වලට රූපේ එක එක විදිහට හැඩ වුණාට විඥානේ පිහිටලා තියෙන්නේ සිතේ තියෙන නාම ධර්මයි මහබූත tikai නිසායි පිහිටලා තියෙන්නේ. විඥානේ නිසා නාම රූප කියනකොට සිතේ තියෙන නාම ධර්මයි උපාදාය රූපයි දතේතුයි. නාම රූප නිසා විඥානය කියනකොට නාම ධර්මයි මහබූත tikai නිසා විඥානේ දතේතුයි කියලා උපාදාය රූප සහ මහභූත කියන තිකේදී විඥානයගේ පැවැත්ම දකිනකොට නාම රූප නිසා විඥානය කියනකොට රූපය හැටියට ගන්න ඕනේ මහභූත රූපය. ඒ කියන්නේ මහභූත රූපය අසුරු කර කරයි විඥානය පවතින්නේ. සිතේ තියෙන නාම ධර්මයි මහභූත ටිකනේ නිසායි සිත පවතින්නේ. සිතේ තියෙන නාම ධර්ම ටික නිසායි උපාදාය රූප හැදිලා තියෙන්නේ. ඒ නිසා විඥාන නිසා නාම රූපයි කියනකොට සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපේ පෙන්නකොට උපාදාය රූප වෙන්නේ යුතුයි. අපි ඔකට තේරෙන විදිහට කිව්වොත් දැන් අපේ මහත්යෙකුට අපි කියමු පිහියක් හරි මොකක් හරි දින මේසෙ උඩට නැගලා හිටගන්න කියලා කියනවා. දැන් ඔය අපේ තියෙන පිහිය මේසෙ කැටයමක් කපන්න කියමුකෝ. හරිද? දැන් ඔන්න අපි නිකමට දැන් විඥානය වගේ කියලා හිතන්නකෝ. දැන් මේසෙ උඩ ඉන්න මහත්තයා දැන් එයා අපේ තියෙන පිහිය කියලා හිතන්නකෝ නාම ධර්ම ටික. ඔන්න ඒකෙන් ලස්සන කැටයමක් කපනවා. දැන් ඔන්න නාම ධර්ම ටිකෙන් මේකේ ලස්සන කැටයමක් කැපුවා. රූපයක් හැදුවා. විඥානය නිසා නාම රූපයි කියනකොට දැන් මේ මහත්තයා අතේ තියෙන පිහියෙන් කැටයමක් කැපුවා. දැන් කැටයම උඩ මෙයා හිටගෙන ඉන්නේ. මේසේ උඩ හිටගෙන අතේ තියෙන පිහියෙන් මේක උඩ කැටයමක් කපනවා නේද? හරි. දැන් ඔන්න ඒ මහත්තයා පිහියකින් කැටයමක් කපනවා. ඔන්න එයා කරන වැඩේ පෙන්නනවා. ඊට පස්සේ දැන් එයා ඉන්නේ මොකක් නිසාද කොහොමද කියලා යහන්නේ ඊට පස්සේ. එතකොට කියන්නේ මේ පිහිය අතේ තියාගෙන මේසෙ නිසයි ඉන්නේ කියලායි කියන්නේ. කැටයම උඩ ඉන්නේ නෑ නේද? තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මේසෙ උඩ හිටගෙන ඉන්නකොට එයා ඉන්න තැන ඇහුවොත් කියන්නේ පිහිය අතේ තියාගෙන මේසෙ උඩ ඉන්නේ කියලායි කියන්නේ. එයා කරන්නේ මොකද්ද කියලා ඇහුවාම පිහියෙන් මේකේ කැටයමක් කපමු ඉන්නේ කියලායි කියන්නේ. මෙයාට රූපේ දෙයාකාරකින් මේ මේසෙ උදව් වෙලා තියෙනවා. ඒ කියන්නේ හිටගෙන ඉන්නත් මේසෙ උදව් වෙලා තියෙනවා, කැටයමක් කපන්නත් මේසෙ උදව් වෙලා තියෙනවා. චිත්‍රයක් මේකේ කැටයමක් කපන්න. තේරෙනවද? එතකොට පිහිය අතේ තියාගෙන කැටයමක් කපනවා කියනකොට ඔන්න මෙයාගෙන් මේ රූපෙට වෙන එක. රූපෙන් මෙයාට වෙන එක තමයි මොකද්ද? හිතගෙන ඉන්න උදව් වෙනවා. ඒ වගේ අපි විඤ්ඤාණපච්චය නාම රූපං කියනකොට මේ මහත්ය රූපෙට කරලා තියෙන්නේ. රූපය කැටයන් කරපු එක ගැනයි කියන්නේ. ඊට පස්සේ නාම රූප නිසා විඥානය කියනකොට මේ මහත්තයා ඉන්නේ මොකක් නිසාද කියලා අහනකොට පිහිය අතේ තියාගෙන මේ සිටින්නේ නිසා හිතගෙන ඉන්නේ කියලා කියන්නේ. ඔකේ එතකොට දෙපැත්තට කියන්නේ කැටේම කපන එකේ හිතගෙන ඉන්නේ නැහැ, හිතගෙන ඉන්නේ නැහැ යටෙන් කපන්නේ. මහත්තයා හිතගෙන ඉන්න තැන මේසෙ උඩ හිතගෙන ඉන්නවද? හිතගෙන ඉන්න එකේ කැටෙන් කපන්න පුළුවන්ද? කැටයන් කපන තැන කකුලට වැහිලානේ නේද? වැහිලානේ. ඒක කැටයන් කපන්න පුළුවන්ද? නැහැ. කැටයන් කපන ඕන වටේටම කැටයන් කපන්න පුළුවන්. හිටගෙන ඉන්න තැන කැටයන් කපන්න පුළුවන්ද? නැහැ. කැටයන් කපන තැන හිටගෙනද? හිටගෙන ඉන්න තැන කැටයන් කපන්න. ඒ වගේ මහ භූත රූපේ අසුරු කරගෙන පවතන හිතට හිත ඒ හිතේ තියෙන නාම ධර්ම වලට ඒ මහ භූත රූපේම හැඩ වෙලා තියෙනවා. මහ භූත රූපයයි සිතුවිලි නිසා හිත පවතිනවා. ඒ සිතුවිලි නිසාම මහ භූත රූපේ ආපහු හැඩ වෙලා උපාදාය රූපෙකට තැඳිලා තියෙනවා. ඔය වගේ චක්‍රයක් තියෙන හින්දායි හිතේ තියෙන ගති වලට ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා මේ රූප නානත්වයකට යන්නේ හිතේ තියෙන කර්මජ ගති වලටයි. ඊට පස්සේ මේ මුළු කයම සවිඥානික වෙලා තියෙන්නේ මහ භූත ටික ඇසුරු කරගෙන විඥානේ පවතින නිසායි. එතකොට අපි ඒ විදිහට දත් යුතුයි විඥානපත්‍ය නාම රූපං නාම රූපච්ච විඥානං කියනකොට මෙතනදී නාම ධර්ම කියනකොට අපි කියමු අර හැම වෙලාවෙම ඒ මහත්යගේ අපේ තියෙන දේ ගැන අහුවා වගේ එකක් තමයි නාම කියලා කියන්නේ. එතකොට නාම රූප කියනකොට මහත්යව නැතුව එයාගේ අපේ තියෙන භාණ්ඩයයි ඒකෙන් කරපු වැඩේ පෙන්වන්නේ. එතකොට නාම රූප නිසා විඥානය කියනකොට මහත්ය ඉන්නේ කුමක් නිසාද කියලා අහනකොට මහත්යව කියන්නේ නැතුව මේසේ උඩ කිහියක් අතේ තියාගෙන ඉන්නේ කියලා කියන්නේ. ඒ එතකොට නාම වුණාට විඥානේ නාම හැටියට ගන්න නැතුව කියන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නාම රූප නිසා විඥානය ඇති වෙනවා. නාම රූප නැතිවෙලා විඥානය නැති වෙනවා. ඒක එහෙම තමයි වෙන්නේ. මොකද නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේ සිද්ධාන්තයේම ඉතාමත් වේගයින ඊගාවට උපදින සිතත් ඒ විදිහටම වෙනවා. එතකොටම එකම සිතක් නැත්නම් එකම කෙනෙක් එකම විදිහට ඉන්නවා වගේ තේරෙන්නේ. ඒක දැන් අපි ඒ කියමු හැම වෙලාවෙම එකම කෙනෙක් ඉන්නව නෙවෙයි. එකම සිතකින් වෙනව නෙවෙයි. දැන් උදාහරණයක් ඇතුළේ ගන්න අපි කෙනෙකුට ඒකයි දැන් මේ මුළු කයම සම්පූර්ණම මේ වෙලාවට ඒ සිත නිසාම නාම සිතේදී නාම ධර්ම වලට මේ කයම ටග්ගල වෙනස් වෙනවා. අපි කියමු දැන් රාග සිතක් හදිසි ඇති වුණා කියලා හිතන්න කෙනෙකුට ඒ රාග සහිත සිතක් එක්කම සිත උපදිනත් එක්කම සම්පූර්ණ සිතේ තියෙන සිතුවිලි වලට මේ කය වෙනස්කම් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතකොට ආපහු ද්වේෂසහගත සිතක් හටගන්න සිතත් එක්කම ටග්ගාල විඥානපච්චය නාම රූපං ටග්ගාල සිතේ තියෙන නාම ධර්ම වලට නු ටග්ගාල කය වෙනස් වෙනවා නේද? ප්‍රතිසන්ධි මට්ටමේ ඉඳලා හැදෙන තැන දක්වාම එකම මට්ටමක් තිබුණේ. ඒ හින්දායි මේ ආයතන ටික මේ වගේ හැදුනේ. නමුත් ඒ හැදුනට පස්සේ උපදින හැම සිතකින්ම ඒ මට්ටම පවත් කරනවා. හැම වෙලාවෙම ඊට පස්සේ ඒ විඥාන නිරුද්ධ වෙනකොට ඒ නාම රූප දෙකත් නිරුද්ධ වෙනවා. වේගෙම වෙනවා. ඒකයි එකම රාග සහගත මේ පුද්ගලයා රාග සහගත පුද්ගලයෙක්මයි කියලා කියන්න බැරි. මොකද ඒ හිත නිරුද්ධ වෙනකොට ඒ හැඟීම් ඒ රූප ඔක්කොම නිරුද්ධයි. මේ මනුස්සයා ද්වේෂ සහගතමයි කියලා කියන්න බෑ. ඒ හිත උපදිනකොට ඊට අනුව චිත්තචෛතසික ඉපදෙන රූප හැදෙනවා. ඒ හිත නිරුද්ධ වෙනකොට ඊගා මොහොතේදී ඒ චෛතසිකත් නැහැ, ඒ රූපත් නැහැ. ඒ වගේ හැම මොහොතකම සිතත් එක්කම නාම රූපත් වෙනස් වෙනවා. ඊටවසේ සිත නිරුද්ධ වෙනකොට නාම රූප දෙකත් නිරුද්ධ වෙනවා. කියන සිද්ධියක් වේගෙම වෙනවා. පරිසම්බන්ධ සිද්ධියක් තියෙනවා. එතකොට ඔකර මේ ලෝකෝත්තර මාර්ගයකදී විතරයි අපිට ඒක කර්ම බවටපත් නොවි නාම රූප නිරෝධයකට යන්නේ. ඒක මම වෙන වෙලාවකදී පැහැදිලි කරන්නම්. කර්ම රැස් වෙන්නේ කොහොමද? කර්ම ක්ෂය වෙන්නේ කොහොමද කියන කාරණාව ඇත්තටම අපි ඒක දැනගන්න ඕනේ. අපි ඉදිරි වෙනකම් තියෙන දවස් ටිකේදී මතක් කරගන්න මෙන්න මේ විදිහටයි අපිට කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. කර්ම ක්ෂය වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව අනිවාර්යෙන් අපි දැනගෙන තියෙන්න ඕනේ. එතකොටයි අපිට පුළුවන්කම තියෙන්නේ අපි මේ තව පැත්තකින් ගත්තාම අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ මේ කර්ම රැස් වෙන කර්ම ක්ෂය කරනවා කියන තැනකට එන්නේ. ඔය මම කියනවා කියන ඒවා මතක තියාගන්න මට ඒ කාරණෝන් දී කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ ඔබ උදේහි දුන් කමඨහන් කෙටියෙන් නැවත මතක් කර දීමට හැකිද සමාවි පුළුවනි මේ එතන මම උදේ මතක් කළේ අපිට ලෝකෝත්තර මට්ටමේ සම්මා දිට්ඨිය ඉතාමත් ගැඹුරුයි. ඇත්තට මේක ලෝකෝත්තරයි කියලා කියන්නේ කොච්චරද කියනවා නම් ලෝකයාගේ දර්ශනයෙන් එතරයි. ඒ කියන්නේ පින්වතුන්ට ඒ කියන්නේ කිව්වටවත් ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්න බෑ. ඒකයි එයාට අයිති නැහැ. තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න නැහැ. එතකොට නමුත් අනුමානට ඒ ලෝකෝත්තර දර්ශනය අහගෙන ඊට පස්සේ ඒතනට යන්න නීවරණ ධර්ම දුරු වෙන කමඨහනක් වඩන්න ඕනේ අපි. සමත විදර්ශන කමඨහනක් වඩන්න ඕනේ. ඒකෙදි මම මුලින් මතක් කළේ සත්පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු ටික විදර්ශනා කරන ටික විතරක් වග බලාගත්තම හොඳටම ඇති කියලා. දැනට ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් රන් රදී මුතුමැණික් කියලා ওই දේවල් වලට අපේ හිත බැඳිලා තියෙනවා නම් ආශාව තියෙනවා නම් ඒවා අයින් කරන්න අමුතුවෙන් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. ඒවා එකක් එකක් ගානේ අයින් කළා අපිට ඉවරයක් කරන්නත් බෑ. නමුත් මොකද බාහිර භෞතික දේට අපි බැඳිලා තියෙන්නේ සත්පුද්ගල අරමුණු නිසායි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේ තමන් කියන තැන තමයි සන්නහාව මුල් බැසගෙන තියෙන්නේ. තමන්ට දුකක් කරදරයක් නැතුව ඉන්න තමන්ට බැරි වෙච්ච අවස්ථාවකදී සලකන්න උපකාර කරගන්න ඉන්න තමයි දුවා දරුවෝ ඥාති හිතේසින් පිටසක් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමන්ටත් තමන්ගේ දුවා දරුවෝ ඥාති හිතේසින්ටත් ජීවත් වෙන්න තමයි හරක බාන ඉඩකඩම් මිල මුදල් තියෙන්නේ. ඉතින් තමන් සහ තමන්ගේ දූ දරුවෝ කියන තැනක තියෙන සංයෝජනේ අතහැරෙනවා නම් අරකට තියෙන සංයෝජනේ අතහැරෙන ඉබේම. ඇත්තටම තමන් කියන තැන තියෙන සංයෝජනේ අතහැරෙනවා නම් තමන්ගේ දූ දරුවෝ කියන තැනත් අවශ්‍ය නැහැ බලන්න ඒ ටිකත් අතහැරෙනවා. නමුත් තාම තමන් කියන තැන සංයෝජනේ අතහරින තැනට එන්න බෑ. අපිට අද දවසේදී අපිට ආධ්‍යාත්මික කයට වඩා බලවත් අපේ සංයෝජන පරසත්තානංවා පරපුද්ගලනවා කියන තැනක. ඒ කියන්නේ දුවා පුතා අම්මා තාත්තා කියන තැනකින් තියෙන සංයෝජන බලවත් වැඩි අපිට. ඒ නිසායි අපිට බාහිර සත්පුද්ගල භාවයට හම්බෙන තැනක් ආධ්‍යාත්මික නැත්නම් තමන් කියලා සත්පුද්ගල භාවයට හම්බෙන තමන්ගේ ශරීරය කියන තැනත් මේ දෙපැත්තෙම ඇත්ත ඇති හැටි බලන්න ඕනේ. දැනට ඇත්ත ඇති හැටි කිව්වහම අපිට පෙනෙන්න පුළුවන් මට්ටමේ සාකච්ඡෙන් ගත්තම සත්‍ය අනුලෝමික ඥානය. සත්‍යයට අනුලෝම වූ නුවණකින් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් එයින් බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම පනවලා තියෙන්නේ මොකද්ද? අනාත්ම විදිහට. ඒ කියන්නේ තාපතෙන් ගත්තාම ditthi visuddhi ඇති වෙන විදිහට නාම රූප වශයෙන් පිරිසිඳ දකින්න නාම රූප වශයෙන් පිරිසිඳ දකින විදිහට. එතකොට මේ රූපය ගැන හොඳට බලන්න කියලා මම මතක් කළා උදේ. කොටස් වශයෙන් සමන්ත ප්‍රකට ප්‍රකට විදිහට හෝ තමන්ට කියන්නේ කෙස් ලොම්ලියක තම්මස් කියලා ප්‍රකට ප්‍රකට විදියට හෝ එහෙම නැතිනම් අනුපිළිවෙලට හෝ බලන්න බලලා කනබුන ආහාරය නිසා හැදෙන්නේ කියලා බලන්න. ඒ විදියට බලලා ඒ කය ඇසුරු කරගෙන පවතින සිත කයට අයිති නැති නමුත් කය ඇසුරු කරගෙන පවතින දැකීම් ඇහිම් ආදී අරමුණු දැනගැනීමේ කටයුතු ටික කරන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් මිසක කයෙන් නෙවෙයි කියන කාරණාව හොඳට ප්‍රකට කරගන්න. කයට කිසිම වෙලාවක රූප පේන්නේ රූප දකින්න බෑ. කයට ශබ්ද ඇහෙන්නේ ඇහෙන එකට කය සම්බන්ධත් නෑ කියලා හොඳට පැහැදිලි කරගන්න. කය අසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ, කය අසුරු කරගෙන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ කියන එක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලි කරගෙන මේ කලබල ආහාරයෙන් හැදුණු කය අසුරු කරගෙන මේ ප්‍රතිසන්ද වශයෙන් පැමිණි හිත පවතිනවා. ඒ හිත නිසා කය පවතිනවා, කය නිසා හිත පවතිනවා. අපි පුද්ගලයේ කෙනෙකුල් දකින තැනක නාම රූප ධර්මතා දෙකක් නේද තියෙන්නේ, ඒකද හේතු ප්‍රත්‍යයයි නේද කියලා හොඳට සම්මර්ශනය කරන්න කියන එක තමයි මම මතක් කරන්නේ. ඒ විදිහට බලලා ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩමින් ආපහු මේ විදිහට බලන්න මාර්යම් මාරුට කරන්න කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ අහෙරික ක්ලේශ වස්තු අනුත්තප්ප ක්ලේශ වස්තු යනු කුමක්ද? අහිරික අනුත්තප්ප කියන්නේ හිරියතප් කියන එක නේද? ඒ කියන්නේ ලැජ්ජා නැතිකම. අහිරික කියන්නේ ඒ කියන්නේ කෙලෙස් වස්තු හැටියට අහම ප්‍රශ්නේ මට මේක තේරෙන්නේ. මේක කෙලෙස් දෙකක් අහිරික අනුත්තප්ප කියන්නේ. කියන්නේ හිරියොතප් කියන්නේ ලැජ්ජා බය කියන එක. එතකොට අහිරික අනුත්තප්ප කියන්නේ හිරියොතප් නැති බව, ලැජ්ජාව බය නැතිකම කියන එක. ලැජ්ජා නැතිකම බය නැතිකම අපි ඉස්සෙල්ලා පැහැදිලි කළා. එතකොට ලැජ්ජා නැතිකම බය නැතිකම කියන එක තියෙන්නේ මොකේදද? පව. ඒ පවට ලැජ්ජාව නැතිකම කෙලෙසයක්, පවට බය නැතිකම කෙලෙසයක්. මෙසක ඒකේ ආපව කෙලෙස වස්තු කියලා අදහස් කළේ මොකද්ද කියන එක මට පැහැදිලි නෑ කියලා කිව්වා. ඒ කාරණා දෙක කෙලෙස් වස්තු දෙකක් කියලා දකින්න හේතකට. ප්‍රශ්න දෙක නම් එච්චරයි. දැන් වෙලාව කීයද? 1:40. හරි, එහෙනම් ටිකක් කට්ටිය එළියට එහෙම ගිහිල්ලා ආපහු ඇවිල්ලා කැප්පිටර භාවනා කරන්න. සම්පූර්ණ ආමුද්‍රවල් වෙනනම් ඉස්තිරි පවර්ණය කරන්න. හතරට කිරි පවර්ණය කරනවා නේද? ඊට පස්සේ මේ කවුරුහද ගර්භ මුද්‍රාව තියෙනව නේද? නෑ, හතට ධර්මදේශනාවනේ. හවස හතරට වැඩසටහන අවසන් කරනවා. ගෙවලට ගිහිල්ලා හතට විතර ධර්මදේශනාව ශ්‍රවණය කරනවා. එහෙනම් තේරුම් තමයි ටිකක් ඉගෙන ගන්න. හැමදාම උත්සාහයෙන් භාවනා කරන්න. අපි හෙටත් තියෙනවා අපි භාවනා ගැන කතා කරමු. මේ ටිකේදී ඇත්තටම භාවනා කරාම පොඩි දරුවෝ නෙමෙයි අපි ළඟක ඉඳලා කරවන්න ඕනේ නැහැ. අක්කකාරෝ තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ පව මඟ පෙන්වන්න කිසික අරගෙන යන්නේ නෙවෙයි. ඉතින් අපි කරන්න ඇති කියලා දෙනවා. ඔයගොල්ලෝ සහායෙන් මේ ටික කරගන්න උත්සාහවත් වෙන්න. ඒ කරනකොට මොන හරි නොදන්න නොතේරෙන ප්‍රශ්නයක් ගැටුවක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්නම් අනිවාර්යෙන්ම. හැබැයි හන්දරට උත්තරවන් තමයි පුදියම් වෙයි සිතවන්න කරන්නේ.